प्रायोगिक गैटलु तिबेनवानम में विमसानेट अवस्थाव සූදානම්ව සිටිනවා නම් ඒ දේ සිදුවන විට කම්පනයක් වෙන්නේ නැහැ. කිසි සූදානමක් නැතුව සිටින විට අනපේක්ෂිත යමක් කදී සුළු හෝ කම්පනයක් වෙනවා. සමහර මානසික නොවෙන්න පුළුවන්. මානසික නොවුණත් හඬ විශාල නම් ඒ විශාල හඬකට අනුව විශාල භෞතික කම්පනයක් අපේ කන් දෙකේ සිද්ධ වෙනවා. ඒ ශබ්ද තරංග ඇවි කනේ වදිනකොට කම්බරේ වදිනකොට ඇතිවන කම්පනය ඒ හඬින් හඬට වෙනස්. සියුම් හඬකදී සියුම් කම්පනයක්, විශාල හඬකදී විශාල කම්පනයක්. එතකොට මේ විශාල කම්පනය දැනට මුළු මේ ස්නායු පද්ධතිය දිගේ මොළේටම යනවා. එතකොට මේ භෞතික කාර්යයන් ඒ සඳහා ශක්තිය අවශ්‍යයි. ශක්තිය ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි හුස්ම. මානසිකව කලබල නොවුනත් ඒ කායික ක්‍රියාකාරීත්වයට හුස්ම සාමාන්‍ය අර සියුම් හුස්ම මදි. ඒ තමයි දෙවෙනි හේතුව. ඒ හේතු දෙක නිසාම එතනදී හුස්ම ටිකක් වේගවත් වුණා, ලොකු හුස්මක් ආවා. බලාපොරොත්තු වෙන්නේ නැතිකම, අනපේක්ෂිත සිදුවීමක්, දෙල්ලෙක බලාගෙන හිටියා. ඊළඟට හඬේ තියෙන තීව්‍රතාවයේ අඩු වැඩි බවුද කායික ප්‍රතිචාර වෙනස් වෙනවා. ඒ කායික ප්‍රතිචාර වෙනස් වීම හඳුනාගන්න පුළුවන් හොඳම දර්ශකයේ ඉන්ඩිකේටර් එක තමයි හුස්ම. හුස්මේ වෙනසක් සිදු නොකර කයට දැන් කිසිම ප්‍රතිචාරයක් දක්වන්න. ඉන්ද්‍රියන් පහ සම්බන්ධයෙන්ම එය එහෙම්මම වෙනවා. කනට විතරක් නෑ, ඇහැ අරගෙන ඉන්නවනම් ශීඝ්‍ර චලනයක් ඇහැ ඉදිරියේ සිදු වුණොත්, එහෙම නැතිනම් තවම ප්‍රබල ආලෝකයක් ඇහැට වැටුණොත් එසේත් නැතිනම් යමක් ඇහැ වෙතට වේගෙන් ආවොත් කායික ප්‍රතික්‍රියා සිදු වෙනවා. දරේ හුස්ම වෙනස් වෙනවා. ශාරීරික ස්පර්ශත් ඒ වගේ සුවඳත් ඒ වගේ රසත් ඒ වගේ. ඒ අනිත් පැත්තට සිදු වෙන්නේ මනින්ද්‍රියෙදි මනස සම්බන්ධ. දැන් මෙතනදී මුලින් කය ඉන් පස්සේ තමයි මනස කැළඹෙන්නේ. ශබ්දයකදී. ශබ්දයකදී රූපයකදී මුලින් කය ඉන් පස්සෙ මනස. මනස එතුම ඒකිය කාරණේ මනසේ කැළඹීමක් නෑ කය විතරයි. කය කියන්නේ හුස්ම. ඒ මනස කැළඹුණොත් ශරීරය තවත් කැළඹෙනවා. ඒ මානසික කම්පණය ඊළඟට ශරීරයට තමයි දරා ගන්න වෙන්නේ. කම්පන දෙකක්. ඒ මානසික කම්පණය නැත්තම් ශාරීරිකව අපිට දැනෙන්නේ නැහැ. නමුත් පොඩි හුස්මක් වේගෙන් ඇවිත් යනවා. මතක් වීම ඊට වෙනස්. මතක් වීමදී මුලින් කම්පණයටපත් වෙන්නේ මනස. අතීතේ වේදනා විඳි සිදුවීම සිහිපත් වන විට මුලින්ම කම්පණයටපත් වෙන්නේ මනස. ඒ මානසික කම්පණයට තමයි හුස්මක් පිට වෙන්නේ. මේ දීර්ඝ හුස්මක් පිට වෙන්නේ එන්නේ ඒ මානසික කම්පණයට අවශ්‍ය ශක්තිය දෙන්න. දෙතන මනසින් කය මනස කැළඹෙනවා ඊළඟට කය මනසිතෙල්ල ආවත් මනස කැළඹුණේ නැත්තම් කයට කිසිම ප්‍රශ්නයක් නැහැ සිතිවිලි වල. කයට බැහැ මනස තැන්පත් කරන්න. නමුත් මනසට පුළුවනි කය තැන්පත් කරගන්න. ඒ මානසික හැකියාව ශරීරයට බැහැ කැළඹුණු හිතක් තැන්පත් කරගන්න. නමුත් මනසට පිළිවන් කැළඹුණු කය තැන්පත් කරගන්න. ඒ හැකියාව මනසට තිබෙනවා. නමුත් එබඳු හැකියාවක් තබාගෙන මනස කරන්නේ කුමක්ද? තමනු කැළඹී අනුනු කලඹන. විය යුත්තේ නැතිනම් කළ යුත්තේ සහ කළ හැක්කේ තමනුත් නිවි අන්තත් නිවෙන්නට උදව් කිරීම. ඒ තමයි කළ යුත්තේ තහ කළ හැක්කේ. ඒ වෙනුවට තමන්ටත් ගිනි තියාගෙන අනුන්ටත් ගිනි තියනවා. රණුට ගිනි තියනකොට මුලින්ම ගිනි තියන්නේ ශරීරයට, තමන්ගෙම කයට. ආනාපාන සති භාවනාවේ තිබෙන බොහෝම ප්‍රායෝගිකම උපකාරය තමයි මේ කාරණේ බොහොම ඉක්මනට අල්ලගන්න පුළුවන්. හිත කැළඹුණත් හුස්මෙන් අල්ලගන්න පුළුවන් කැළඹුණු බව, ශරීරය කැළඹුණත් හුස්මෙන් අල්ලගන්න පුළුවන් මෙතන කැළඹීමක් තිබෙනවා. හුස්ම වෙනස් වෙනවා. ඔව් වේගවත් වෙනවා, කෙටි වෙනවා, හුස්ම බර වෙනවා. තිබුණට වැඩි එක්කෝ උෂ්ණත්වය වැඩි වෙනවා නැතිනම් සීතල වැඩි වෙනවා. මේ දෙකම වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ ස්වභාවය. එතන මේ බඳු වෙනස්කම් නිරීක්ෂණය කිරීමෙන් මෙතන ගැටලුවක් තිබෙන බව දැනගන්න පුළුවන්. තාම මනසේ ගැටලුව අප දැක්කේ නැහැ. නමුත් හුස්ම දිහා බලන් සිටීමෙන් පේනවා මෙතන ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව තියෙන්නේ ගතේද සිතේද අන්න හොයාගන්න පුළුවන්. හොයාගෙන අත්හරින්න. ගත සංසිඳනසේ පුහුණු වෙන්න, ආස්වාසයේදී පුහුණු වෙන්න, ශරීරය සෑහළු වෙන්න කරගන්න, ප්‍රස්වාසයේදී පුහුණු වෙන්න, මනස සෑහළු කරගන්න, ආස්වාසයේදී ප්‍රස්වාසයේදී. ආනාපාන සති භාවනාවේ එක් පැත්තකින් කැඩපතක් වගේ හිතයි ගතයි දෙකම දකින්නට තිබෙන හොඳම කැඩපත මේ එකම එක කැඩපතයි තිබෙන්නේ හිතයි ගතයි දෙකම පිළිඹු වෙන ඒ හුස්ම. හුස්ම දිහා බලන් සිටීමෙන් හිත දකින්නත් පුළුවන්, ගත දකින්නත් පුළුවන්, වෙනස් තන් දකින්න පිළිවන් යථා තත්වයට පත් කරගන්න පුළුවන්. හුස්මම උදව් කරගන්න, වෙන කිසිවක් අවශ්‍ය නැහැ. මේ හුස්ම දිහාම බලා සිටීමෙන් පුළුවෙනි යථා තත්වයට පත් වෙන්න. හරියට හුස්ම කියන්නේ උණ කටුව වගේ. උණ කටුවට පුළුවන්නේ උණ දක්වන්න විතරේ උණ කීයක් තියෙනවද කියලා. නමුත් හුස්ම උණ කටුවේ කාර්යයක් කරන අතර බෙහෙතේ කාර්යයක් කරනවා. මේ දෙකම ඒ උණ කටුවක් වන අතරම ඔසුවකුත් වෙනවා. අනුමානයෙන් තමයි භාවනාවේ කරන විට ඇති වුණාට ඒ භාවනාව නිසා නොවේ ඉරියව්ව නිසා. ඒ ඉරියව්ව ඔය විදිහට වෙන යමක් කරමින් හිටියත් ඔය වේදනාව එන්න බොහෝ විට ඉඩ තියෙනවා. පොඩක් බැලුවා. දැන් දිහා බලන්න හිටියත් කල්පනා කරමින් සිටියත් ඒ ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ වාඩි වී සිට ඉරියව්ව ගැන, ඉරියව්වේ එක් පැත්තකින් ඉරියව්වේ සමහර කාරණා හදාගත්තාම ඔය වේදනාව අඩු වෙන්න පුළුවන් වේදනාව ඔය පමණට ඉක්මනට නොදැනෙන්න පුළුවන් ඊළඟ කාරණේ මේ වේදනාව දිහා බලාගෙන සිටියා බලාගෙන හිටියේ නම් වේදනාව අඩුුනේ නැහැ ඔව් ඉතින් මේ වේදනාව දිහා බලන්නේ වේදනාව අඩු කරගන්නම නොවේ එය නොවේ අපේක්ෂාව වේදනානුපස්සනාව වැඩි වීම වේදනාව ගැන ඉගෙන ගන්න වේදනාව අවබෝධ කරගන්න වේදනාවේ ස්වභාවය තේරුම් ගන්න වේදනාව සහ අපාතර තිබෙන සම්බන්ධතාවය හොයාගන්න මේ බඳු කාරණා හොයාගන්නයි වේදනාව දිහා බලන්නේ අත්දකින ඔය ඉක්ිරියාවක සිටන විට අත්දකින වේදනා එක්කෝ ටික වෙලාවකින් නැති වෙලා යනවා. එහෙම නැත්නම් ඉරියව් වෙනස් කරාම නැති වෙනවා. ඒ කොයි පැත්තෙන් හරි නැති වෙනවා. ඒ තමයි වේදනාවන්ගේ ස්වභාවය. දිගටම තියෙන්නේ නැහැ. එක්කෝ ඒ ඉරියව් වෙනස් නොකර හිටියත් ටික වෙලාවකින් නැති වෙලා යනවා දැනෙන්නේ. එහෙම නැත්නම් ඉරියව් වෙනස් කරාම නැති වෙනවා. ඉතින් මේ අවබෝධයේ තියෙන කෙනෙක් විදුනට ඒ මානසික ප්‍රශ්නයක් කරගන්නේ. හිතට බරක්, හිතට පීඩනයක්. අයියෝ දැන් භාවනාව කරගන්න බෑ. රිදෙනවා අනිත් අය නම් හොඳට වාඩිලා ඉන්නවා මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක් එහෙම හිතන්න යන්නේ මොකද දන්නවා මේක වෙනස් වෙන දෙයක් ඒක මේ දැන් ඉරියව වෙනස් කරොත් මේ වේදනාව නැහැ තව විනාඩි 5කින් වෙනස් කරොත් 5 වෙනි විනාඩියේදී මේ වේදනාව නැහැ එහෙම නැත්නම් සමහර විට මේ වේදනාව ආ විදිහටම යන්නත් පුළුවන් ඒ අවබෝධය ඇති කරගත්තොත් කිසියම් දරකට වේදනාව ගැන උපේක්ෂාවෙන් ඉන්න පුළුවන්. උපේක්ෂාවෙන් ඉන්නවා කියන්නේ මොකක්ද? දෙහම වචනයක් කීවහම උපේක්ෂාවදී පාලි වචනයක් කීවහම මේ අපි හිතනවා ඒ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා කියලා. ඉන්සනේ දැන් මොකද උපේක්ෂාව කියලා ඇහුවේ නැත්තේ? උපේක්ෂාවෙන් නැත්තම් සිහියෙන් ඉන්න. එහෙම වචනයක් දැම්මහම අපි හිතනවා නේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා. දවසක් මේ බොහොම ඉස්සර අවුරුදු 25කට විතර තීවට කලින් මේ තීවට විතර කලින් කොළඹ මේ පාසලක දේශනය කරන එතෙන්දී මොකක් හරි ප්‍රශ්නයක් කිව්වම මට ඒ ප්‍රශ්නේ මතකත් නැහැ. දීපු උත්තරේ මතකත් නැහැ. හැබැයි උපේක්ෂාවෙන් ඉන්න කියලා කිව්වා කියලා මට පස්සේ කිව්වා. එහෙම එකක් තමයි උත්තරේ දුන්නේ කියලා. උපේක්ෂාවෙන් ඉතින් ඊට පස්සේ වැඩසටහන ඉවරයි. ඊට අවුරුදු 10කට විතර පස්සේ මේ පිරිසක් මුණ ගැහුණා. මුණ ගැහුණාම ඉතින් කතා කරලා කිව්වා මේමයි මේ අපි ඉස්කෝලේ යන කාලේ මේ මැවිල දේශනයක් දැන් මෙයා බොහොම ව්‍යාපාරිකය මට්ටමට ඇවිල්ලා කියලා දීලා ලොකු ව්‍යාපාරයක් කරනවා. දරුවන් ඉන්න දරු විවාහ වෙලා දරුවන් කිව්වා මෙහෙම ඇවිල්ලා කිව්වා දේශනයක් කරා. ඉතින් මම ප්‍රශ්නයක් අහුවා මට කිව්වා මේ උපේක්ෂාවෙන් ඉන්න කියලා. මේ ඇත්තට උපේක්ෂාව මොකද්ද කියලා දැනන් දන්නේ නැහැ. ඒ තැනත්තකට කියනවා ඒ උපේක්ෂාවෙන් ඉන්න කිව්වට උපේක්ෂාව මොකද්ද කියලා මන් දන්නේ නැහැ. ඉතින් මට අහන්නත් ලැජ්ජයි. මන් දන්නේ එකම උපේක්ෂාව මේ මගේ යාළුවෙක් ඉන්න උපේක්ෂා කියලා එච්චරයි. හැබැයි කවුරුවත් මේක හැවෙ නැති නිසා කියනවා මේ හිතුණා මේක හැමෝම දන්න එකක් හැමෝම දැනගන්න ඕන එකක් මං විතරයි දන්නේ නැත්තේ සාහන් අහන එක මේ ඔව් ලැජ්ජාව එතන අවුදායිට පස්සේ අම්මලා මම දැන්වත් කියන්න මොකටද උපේක්ෂා වචන වලට අහු වෙන්න එපා අපි ඉතන වගේ වචන ටිකක් එහාට මෙහාට දාලා කියවහම මේ ධර්මදේශනයක් කළා කියලා. උපේක්ෂාවේ එක ක්‍රියාවක් තමයි ඊ අප කතා කළා වගේ ලං වී ගැනීම. දැන් අපි නමක් දෙනවනේ වේදනාව රිදෙනවා උරහිත රිදෙනවා. ඉතින් මේ නම දුන්නාම අපි එතනින් නවතිනවා. ආ මේ ගැන දන්නවා කියලා. එහෙම නෙමෙයි මේ නම අයින් කරලා මොකද්ද ඇත්තටම මෙතන වෙන්නේ? උරහිතේ මොකද්ද ඇත්තටම වෙන්නේ? කියලා ටිකක් ලං වෙලා බලන්න. තව විදිහකට කියනවා නම් ඒ වේදනාවට සම්පූර්ණ අවධානය යොමු කරන්න. ඔබ යොමු කරන්නේ වේදනාව නැති කරන්න නෙමෙයි. වේදනාව ගැන හොයන්න. ඉගෙන ගන්න. බලන්න. කොතනද හරියටම රිදෙන්නේ? දැන් උරහිස කියන්නේ ලොකු ප්‍රදේශයක්. මේක හරියටම දැන් පෑනක් පෑන පෑන් තුඩින් ඉරිදෙන තැන ලකුණු කරා වගේ හරියටම කොතනද හොයාගන්න පුළුවන්. එහෙම නිශ්චිත තැනක් මේ වේදනාව තියෙන. එහෙම නැත්නම් ඒ තැනින් තැනට යනවා. දැන් ඇඟිල්ල එක තැනකට තියෙනකොට එතන රිදෙන්නේ නැහැ තව තැනක් රිදෙන. ඒ රිදෙන තැනට ඊළඟට ඇඟිල්ල තිබ්බාම එතන රිදෙන්නේ නැහැ තුන්වෙනි තැන. දැන් සාමාන්‍යයෙන් වේදනාව මේ වගේ තුවාල වේදනාව ඇරුණාම ඒ තුවාල වේදනාව වෙනස් එතෙන්ට ඇඟිල්ල තියන්න රිදෙනවා. තුවාලයක් නොවන සාමාන්‍ය වේදනාව වල ස්වභාවය එතෙන්ට ඒ තන හොයාගන්න යනකොට එතන නැහැ. හැබැයි තව තැනක තියෙනවා. ඒ ළඟම තැන. ඊළඟට එතෙන්ට යනකොට එතනත් එයා හම්බ වෙන්නේ. එයා වෙන තැනකට ගිහින්. වේදනාව කියන්නේ දෙයක් නොවේ. වේදනා ඒ ක්‍රියාපදයක්. අපි වේදනාව කියවම නාම පදයක් නෑ. වේදනා ඒ ක්‍රියාව. හරියටම තිතක් තියා කියන්න බෑ මෙන්න මෙතනයි රිදෙන්නේ. ඒ දැනීම වේදනා. ඉතින් එහෙම බලනකොට එන්නේ සෙල්ලමක් වගේ පොඩි විනෝදෙකුත් තියෙනවා. මෙයා හොයාගන්න ඕනේ හරියටම. එයා එහාට පයින්නවා මෙහාට පයින්නවා යන යන තැන නෑ නෑ ඔප්පි සෙල්ලමක් වගේ. එතන පොඩි රසයක් තිබෙනවා. ඒ රසයත් එක්ක ඉන්නකොට අර වේදනාව අඩු වෙනවා. මොකද මේ මානසික සතුට කියන්නේ කායික වේදනා නාශකයක්. ලංවි බලන විට ඊළඟට වැටෙන කාරණේ තමයි මේ රිදෙනවා කිව්වට ඒකම ගන්න තියෙන. සමහරට වැඩි වෙවි යනවා, සමහර විට අඩු වෙවි යනවා, සමහර විට නැති වෙලා යනවා, ආයතකකින් පටන් ගන්නවා. ඒ වගේම ඒ වේදනාව, වේදනාව කියන තනි වචනෙන් කියවට ඒ මූණවරවල් ගණනාවක් තිබෙනවා. කැක්කුම, හිරිවැටීම, තෙරපීම, රිදීම. දැන් මේවා වෙනස් වෙනවා. හරියට මේ වේදනාව මොකක්ද? එහෙම හොයාගන්නත් බෑ. ඒ උපේක්ෂාවේ ක්‍රියාකාරීකතා ඊළඟ උපේක්ෂාවේ ප්‍රතිඵලය තමයි කලබල නොවෙන්න පුළුවන්කම. කලබල වෙන්න දෙයක් නැහැ නේ. ඒකනේ කල්පිතිය. මේක නැති වෙන දෙයක්. ඒක ඉරියව වෙනස් කරාම නැති වෙනවා. ඒක නැත්තම් පිටෙම නැති වෙයි. ඔතන තව විනාඩි දෙකකින් ඉරියව වෙනස් කරනවා කියන්නේ ඒතර විනාඩි දෙකයි තියෙන්නේ. දැන් දන්නවා විනාඩි දෙකයි තියෙන්නේ. විනාඩි දෙකයි ඉවසන්න තියෙන්නේ. මේ විනාඩි දෙකට මොකටද කලබල වෙන්නේ? උපේක්ෂාව ඊළඟ කාර්යය තමයි කීවා වගේ ඇලීම් ගැටීම් වලින් තොර වෙන්නේ. දැන් කලබලේ දෙවිධයක් තියෙනවානේ. දෙආකාර කලබලයක් තියෙනවානේ. හොඳයි කියලා කලබල වෙනවා, නරකයි කියලා කලබල වෙනවා. සතුටටත් කලබල වෙනවා, අසතුටටත් කලබල වෙනවා. සතුටට උඩපයින්නවා, අසතුටේදී ඇදගෙන වැටෙනවා. ඒතර මේ දෙකම කලබල. උපේක්ෂාව කියන්නේ එහෙම අධික උද්දාමයකටපත් වීමවත් අධික පහළට යෑමක්වත් නැතිව ලොකු ඉහළ පහළ යෑමක් නැහැ. සමබරව ඉන්නවා. දුකේදී සැපේදී දෙකේදීම ටිකක් සමබරව ඉන්න පුළුවන්කම උපේක්ෂා. ජීවිතේ කොපමණ වේදනාව විඳිනවද? කායික වේදනාව කොපමණ විඳ තිබෙනවද? කොපමණ මානසික වේදනාව විඳ තිබෙනවද? තමයි ඉස්සරහට කොපමණ තව කායික වේදනාව විඳින්නද? ඒ සියල්ල සමග තුලණය කොට බලන විට මේ ඔය භවනාවේදී ඉරියව්වේ දැනෙන වේදනාව බොහොම පොඩ්ඩයි ගණන් ගන්න බෑ. නමුත් දෙතෙන්දි දැනෙන එක මහා වේදනාවක් වගේ මොනවත් කරගන්න බෑ. නමුත් ඒ ඇත්ත නොවි. ඔයිට වඩා වේදනාව අප ජීවිතේ විඳ තිබෙනවා. ඉවසගෙන ඉඳලා තියෙනවා. ඉදිරියටත් විඳින්න වෙනවා. අපත් සමහරට දන්නවා මේ මේවා විඳින්න වෙයි. ඒවටත් ලෑස්ති වෙනවා. මේ ජීවිතයේ විඳින සමස්ත වේදනා ස්කන්ධයේ නැමැති කුලුල් තිරේට මේ භාවනා ඉරියව්වේදී ලබන වේදනාව ප්‍රක්ෂේපණය කොට බලන විට බොහොම පුංචි දෙයක්. බොහොම පුංචි. ඒක මහ ලොකුවට දැනෙන්නේ තිරේ පොඩි නිසා. ස්ක්‍රීන් එක පොඩි. එතන ඒ තිරේනොත් එළියට වේදනාව තියෙනවා. තිරේ පොඩි නිසා තිරෙත් පිරීලා වේදනාවෙන් තිරෙන් එළියට වේදනාව. ඒක මහ ලොකු වේදනාවක්. නෑ, ඒක සාපේක්ෂ දෙයක්. මේ ස්ක්‍රීන් එක පොඩි. නිසා මේක වයිට් ස්ක්‍රීන් එක දාලා බලන්න. පුළුල් තිරයකට දාන්න වේදනාව. ඊයේ විඳපු පෙරේද පළමුදා ගිය සතියේ මතක් කළා. අසනීපවලදී අනතුරුවලදී කායික වේදන ඒවත් එක්ක ඒ බඳු පුළුල් තිරයක් හදාගෙන වේදනා ස්කන්ධේ මේ වේදනාව ඒ පුළුල් තිරයට ප්‍රක්ෂේපණය කරගෙන බැලුවා ඉඩ තියෙනවා තමයි මේ වේදනාව ඉදිරියේ වැටෙනව නමුත් වේදනාව ඉදිරියේ පිරিলা නැහැ ලොකු හිස් පොඩි පුංචි දරා ගැනීම හැකියාව වෙනවා පැහැදිලිව වටහා ගන්න කිසිම වේදනාවක් Tamanට වැඩිය විශාල නැහැ ඒ වෙන්න බෑ කිසිම වේදනාවකට බෑ පුද්ගලයාට වඩා විශාල වෙන එහෙම වෙන්න පුළුවන්නේ කාටද තමන්ට වැඩිය වේදනාව විශාල වෙන්නේ කාටද ළමයෙකුට පොඩි ළමයින්ට එනිසානේ පොඩි ළමයි බඩගින්නට අඬ පිපාසයට අඬන්නේ දැන් බඩගින්න පිපාසය කියන්නේ වේදනාව දේ වේදනාව වැඩි ළමයට වැඩි ළමයට බය දරා ගන්න කොහොමද බය දරා ගන්නේ බඩගින්න වේ පිපාසය නිදිමත සීතල රස්නේ තනිකම මේවා ළමයෙකුට දරා ගන්න බෑ පුංචි ළමයෙකුට ළමෙක් මැරේ ඇත්තටම මැරේ ඕනේ මේ සීතල වැඩි වුණත් මැරේ රස්නේ වැඩි වුණත් මැරේ මොකද මේ වේදනාව ළමයට වැඩි විශාලයි එනිසා වේදනාව විසින් ළමයා වඬවන පැවැත්ම සඳහා තමයි වැඩි හිටි කෙනෙක් බඩගින්න තඩන්නේ බඩගින්න දැනෙනවා නමුත් ළමයාට සාපේක්ෂව මේ බඩගින්න පොඩි තමන් ඊට වැඩිය වැඩිලා බඩගින්නට වඩා තමන් විශාලයි කාරණේ මතක තියාගන්න මොන වේදනාවක් එය තමන්ට දරා ගන්න පුළුවන් ධර්මානුකූලව බැලුවත් ඒ තමයි ඇත්ත තමන්ගෙන් පහෙන් එකක් වේදනාව කියන්නේ පහෙන් හයක් නොවේ පහෙන් එකක් තව හතරක් තිබෙන ස්කන්ධ හතරක් තිබෙන ඒ ස්කන්ධ පහම එකතු වුණාම තමයි තමන් කියන්නේ එතකොට තමන්ගෙන් පහෙන් එක් කොටසකට තමයි වේදනාව. එතන ඉතිරි පහෙන් හතරට ඇයි බැරි එක දරාගන්න? වෙන්නේ ඉතිරි පහෙන් හතර ඒ වේදනාවට යට වෙනවා. දරා ගන්න කීම තුළ මේ දක්මිටි කාගෙන විදවන්න කියනවා නොවේ විදවීම එකක් දරා ගැනීම තවත් දෙයක් දරා ගැනීම සතුටින් කළ හැකි දෙයක් සහ සතුටින් පමණ කළ යුතු දෙයක් දරා ගැනීම විදවීම වෙනස් විදවීම දක්මිටි කාගෙන වෙන කරන්න දෙයක් නැහැ මටමයි වෙන්නේ පෙර කරුණය ඒ විදිහට සියලුම අසුබ ඍණ සිටිවිලි ඇති කරගෙන දොන්නසටපත් වෙලා කාදණි ද්වේෂේ ගැනීම ද්වේෂයෙන් කළ යුතු දෙයක් නොවේ. ඒ උපේක්ෂාවෙන් සහ සතුටින් කළ හැකි දෙයක්. අපට සීමා තිබෙනවා. අප කවුරුවත් අසීමිත සත්වයන් නොවේ. අසීමිත හැකියාවන් තිබෙන අය නොවේ. හැකියාවන් තිබෙන නමුත් ඒ හැකියාවන් වලට සීමා තිබෙනවා. ඉවසීමට සීමාවක් තිබෙනවා. අපට ඉවසීම කියන සංකල්පය ගත්තොත් සීමාවක් නැහැ. නමුත් පෞද්ගලිකව අප එකිනෙකා ගත්තොත් සීමා තිබෙනවා. මට මගේ ඉවසීමේ සීමාව සමහරට තව කෙනෙකුගේ ඉවසීමේ සීමාවට වඩා සුළු පොඩි වෙන්න පුළුවන්. ඒතර තව කෙනෙකුගේ ඉවසීමේ සීමාව මට වඩා විශාල වෙන්න පුළුවන්. ඒක පෞද්ගලිකයි. පොදු වෙගන්න බෑ. සීමා තිබෙනවා. දරා ගන්න පුළුවන් සීමා තිබෙනවා. එතන තමයි සීමාව හඳුනා ගන්න. කොපමණ දරා ගන්න පුළුවන්ද? කොපමණ වෙලා? කොපමණ වේදනාවක් ඉවසගෙන ඉන්න පුළුවන්ද? අප කවුරුවත් අර මේ මුළුමනින් පෘථිවියම පුරමත තබාගෙන සිටින අර හර්කියුලිස් වගේ අය නොවේ. එහෙම අපිට බෑනේ. මහා ඔක්කොම ප්‍රශ්න ටික හරි තියාගෙන දරාගෙන යෝධෙක් වගේ ඉන්නේ. එහෙන් බලාපොරොත්තු වෙන්නත් එපා හර්කියුලිස් කෙනෙක් තමයි. මෛත්‍රියේදී අප පුහුණු වුණ අප ඉන්න විදිහට අප පිළිගන්න. ඒ තමයි මෛත්‍රිය. ඉන්න විදිහට ඉන්න කෙනාට ඉන්න ඕනේ කෙනා නොවේ. දැන් ඉන්න කෙනා සීමාවලට ගරු කරන්නේ. තමන්ගේ හෝ අනුන්ගේ හෝ සීමා තිබෙනවනේ ඒවට ගරු කරන්නේ. සමච්චලයකටපත් කරන්න එපා සීමා. උපහාසයට ලක් කරන්න එපා. hina වෙන්න එපා සීමාවලට. සීමාවට ගරු කරන්න. සීමාව පිළිගන්න. පිළිගැනීමෙන් සහ ගරු කිරීමෙන් කෙනෙකුට පුළුවන් ඒ සීමාව ටික ටික වැඩි කරගන්න. ද්වේෂයෙන් බෑ. ද්වේෂයෙන් සිදුවෙන්නේ තව තවත් තමන් කුඩා වීම. ද්වේෂයේ සෑම විටම පුද්ගලයා මිටි කරනවා, කුදු කරනවා. නමුත් මෛත්‍රිය ඊට වෙනස්. මෛත්‍රියට කියන්නේ මේ අප්‍රමාණ්‍ය භාවනාව. පුද්ගලයා අප්‍රමාණ ස්වභාවයකට කියනවා. දැන් ප්‍රමාණයි. දැන් සීමිතයි. මෛත්‍රිය වැඩිමෙන් ඒ සීමා ඉක්මවා යන්න පුළුවන්. අසීමිතයකට කිට්ටු වෙන්න පුළුවන්. අප්‍රමාණ අප්‍රමාණ මෛත්‍රිය කියන්නේ කොහොමද? ඒ සීමාවට ගරු කරන්න. සීමාව පිළිගන්න. වර්තමාන සීමාවට ගරු කරන්න. වර්තමාන සීමාව පිළිගන්න. පිළි අරගෙන බනින්න එපා. අයියෝ බැරිද? තමන්ට බැන ගන්නත් එපා, අනුන්ට බනින්නත් එපා. බැරිද කියලා. ඕකවත් බැරිද? බැනලා වැඩක් නැහැ. මේ වෙනුවට උදව් කරන්න සීමා ඉක්මවා යන්න. උදව් කරන්න. ඔබට අවශ්‍යයි ඔබේ උදව්. තවදුරටත් ඉවසන්න. මීට වඩා ඉවසන කෙනෙකු වෙන්න තමට උදව් කරන්න. අනිත්‍යයට උදව් කරන්න. ඒට වඩා දැනට වඩා ඉවසන කෙනෙක් බවට පත් වෙන්න, දැනට වඩා සතුටින් සිටින කෙනෙකු බවට පත් වෙන්න එයාට අපේ උදව් ඕනේ. අයියෝ ඔකටත් අඬනවාද කියලා hina වෙන්න පුළුවන්. ඒ අනිත් අයගේ සීමාවට hina වෙන්න එපා. ඒ පව අකුසලය. ඒ වෙනුවට එබඳු දේවල් වලට මතු මත්තට නොහඬන කෙනෙකු බවට පත් වෙන්නට උදව් කරන්න. කල හැකි දේ මොකද්ද බලන්න. තමන්ටත් උදව් කරන්න. ඒ තමයි තමන්ට මෛත්‍රී කරගන්නවා කියන්නේ. අනුන්ට මෛත්‍රී කරනවා කියන්නේ ඒක තමයි උදව් කිරීම. ඒ විදිහට මේ දසමයෙන් දසමේ අපිට පුළුවන් අපේ ධාරිතාවය වැඩි කරගන්න, දරා ගන්න පුළුවන් හැකියාව.
කවුරු මේ පස්සේ මායාව
මම පස්සේ නික විතරක් කියලා නවත්තන්න. අර මුලින් කියපු හතරත් එච්චරම මේ පැහැදිලි නන්නේ. මේ විඥාන කියන්නේ දැනගැනීමේ හැකියාව. ඒ විඥාන කියන්නේ දෙයකට නොවේ. විඥානය කොහෙද තියෙන්නේ? ඒක බරද, කළුද, සුදුද, හතරැස්ද, රවුම්ද, එහෙම කතා කරන්න බෑ. ඒක දෙයක් නොවේ. හැකියාව. එය මේ සත්වයාට තිබෙන, සත්වයා පැත්තකින් තියෙනකො මිනිසාට තිබෙන මූලිකම හැකියාවන් දෙන්න එකක්. මූලිකම. මුලටම ගියොත් කියන්නේ මහ ගොඩක් හැකියාවන් තිබෙනවනේ. කතා කරන්න පුළුවන්, උඩ පයින්ද පුළුවන්, එකතු කරන්න පුළුවන්, සිල්ලු කියන්න පුළුවන්, නටන්න පුළුවන්, වාහන කඩේ මහ හුඟක් හැකියාවන් තිබෙනවනේ. ඒ හැකියාවන් අරගෙන මුලට ගියොත් මුලින්ම තියෙන හැකියාවන්ගෙන් එකක් තමයි විඥාන. දැනගැනීමේ හැකියාව. ඒ හැකියාව නැත්තම් තේරෙන්නේ නැහැ. කෙනෙක් පෙරුණාද නැද්ද දන්නේ නැහැ. ඇහැට ආලෝකය වැටෙනවා ඇති. ඇහැ නිරෝගී නම් ඒ වැටෙන ආලෝකයට අනුව කිසියම් ඡායාවක් හදාගෙන එක කන පිටහරවගෙන ඒ ස්නායුවේ මොළයට යනවත් ඇති. නමුත් අර දැනගැනීමේ හැකියාව ඒ මොහොතේ තිබුණ නැත්නම් පේන්නේ නැහැ. මේ සනිදාගෙන ඉන්න විට කාගේ හරි ඇස් දෙක බලෙන් ඇරියෝ කියලා පේන්නේ නැහැ යාට. සරිය කියලා පේන්නේ නැහැ. දැන් සනින්න ඕනේ නැහැ නේ. අන්න තිබ්බට ඇහෙන්නේ නැහැ නේ නිදාගෙන ඉන්න විට. කන් දෙකත් හොඳයි, ශබ්දත් තියෙනවා, මොලේ ප්‍රශ්නෙකුත් නැහැ, ස්නායුත් හොඳයි, නම් ඇහෙන්නේ නැහැ. මක් නිසාද ඒ වෙලාවේ හැකියාව කනත් එක්ක නැහැ. ඒ හැකියාව විඥාන. ඒ හඳුනා ගැනීමයි විඳීමයි ක්‍රියා දෙකක්. හඳුනා ගන්නවා, විඳිනවා. ඒතර මුලින් වෙන්නේ විඳීම. මුලින් විඳලා විඳදී හඳුනා ගන්නවා. මොකද්ද මේ විඳ කියන්නේ? ඒතර විඳීම වර්තමානයි. විඳීම මේ වෙන්නේ. හැබැයි හඳුනා ගැනීමෙන්නේ අතීතේ. දැන් අම්මා කියා හඳුනාගන්නේ අතීතේ. දැන් ඊට කලින් හඳුනා ගැනීමක් තියෙනවානේ, මේ මනසේක වෙන හඳුනා ගැනීම තියෙනවා. එතකොට ඒ ඊට කලින්, ඊටත් කලින් නා මේ රූපයක් කියන හඳුනා ගැනීම. මේක ශබ්දයක් නොවේ, රසයක් නොවේ, රූපයක්. දැන් ඒක තමයි මූලිකම සංඥාව. තර් මේ විඳීමයි හඳුනා ගැනීමයි දෙකම දැන ගැනීමත් එක්ක එකට යන දෙකක්. වෙන් කරන්න බෑ. කියන්නේ දැන ගැනීම වෙනමම, විඳීම සහ හඳුනා ගැනීම වෙනම තියෙන්නේ නැහැ. මේ කාරණා තුන එකට යන. එකට සිදු වෙන්නේ. විඥානයක් තියෙනවා නම් සංඥා වේදනා තියෙනවා. සංඥා වේදනා තියෙනවා නම් විඥානේ තියෙනවා. දැන් විඥාණය දෙතන ප්‍රශ්නේ තියෙන්නේ අනිත් දේවල් වගේ විඥාණය විඥාණයේ විදිහට දකින්න බෑ. ඒ හැකියාවක් නිසා අනික් අතර තියෙන්නේ නැහැ. ඒ අනික් අතර තියෙන්නේ නිසා තමයි. දැන් විඥානයක් පහළ වෙන්න හේතු තියෙනවද මොනවද විඥානයේ හේතු මොනවද
රූපයක් තියෙනවා දැක්කේ තියෙනවා
මොකද්ද
රූපයක් තියෙනවා ඒක බලන්න වකරනා වෙයි ඉන්ද්‍රියක් තියෙනවා
මම සාර්ථක විදියට පටලවාගෙන
තියෙනවා. ඈ ඒක අරුණයි ඔබ්ජෙක්ට් එක අබ්ජෙක්ට් එක යනකොට අරුණයි කියන්නේ අතුන් මලකුයි ඇයි දෙක තියෙන්න ඕන නේද
ඉතත් පහළ වෙන්නේ දෙකම. ඔය ධර්මනාය ඔබ්ජෙක්ට් එක එකයිනේ.
ඉන්ද්‍රිය.
අවධානයේ තියෙන්නට ඕන. අවධානයේ තමා විඥාණයට හේතුව. මානසිකාරය. මානසිකාරයක් නැත්තම් විඥානයක් පහළ වෙන්නේ නැහැ. එනේ අහන්න ඕනේ කියන සිතවිල්ල නැත්තම් ඇහෙන්නේ නැහැ. දෙවෙන සිතවිල්ලක නම් ඉන්නේ ඇහෙන්නේ නැහැ.
ඒක
මොකද ගැටීම කියන්නේ? ප්‍රශ්නේ කියන්නේ? අපරිචිත සංකල්ප. එතන ලියන්න හදනවා තව තව පටන් ගන්න.
වැදගත් නිසා අහන්න ක්‍රමයේ.
දැන් ඒක තව තියෙනවනේ 8ක් 9ක් ඒ පටිසම්පාදේ ඈ. දැන් ওই ටිකත් ඔක්කොම ඇහුවාම කොහොමවත් ඔක විසඳගන්න ලැබෙන්නේ නැහැ. අවධානය යොමුව තිබෙන්නේ කුමකටද? එය තමයි අපට දැනෙන්නේ. අවධානය යොමුව තිබෙන්නේ ඇස් දෙකට නම් පේන එක තමයි වෙන්නේ. ඒ වෙලාවට ඇහෙන්නේ නැහැ. අවධානය යොමු තිබෙන්නේ දිවට නම් ඒ වෙලාවට රස දැනෙනවා. හැබැයි ඒ වෙලාවට පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ ඒ මොහොතට. අවධානය යොමු තිබෙන්නේ කල්පනාවකට නම් ඒ වෙලාවට අනිත් පහම දැනෙන්නේ. කොහෙද ඉන්නේ, මොනවද වෙන්නේ, කවුද කතා කරන්නේ? කිසි දෙයක් දැනෙන්නේ නැහැ. කනවද, බොනවද, මොනවද දැනෙන්නේ? මනසිකාරය තම මුල් වෙන්නේ ඉන්ද්‍රිය සංජානනයකට. ඉන්ද්‍රිය අත්දැකීමකට මුල් වෙන්නේ මනසිකාරය. මනසිකාරය මුලින්ම අවශ්‍යයි. ඒ අවධානය යොමු වුණු සැනින් එන්න එතෙන්ට විඥානයේ ඒ හැකියාව එනවා. කොතෙන්ටද? ඇහැට හැකියාව එනවා. දෙයක් ඇහැ වැඩ කරේ නැත්නම් ඇහැ වැඩ කරා. දිගටම ඇහැ වැඩ කරා. දෙය තමයි මොලේ හිතේ වෙනස. දැන් මේ දෙක එකද්ද දෙකද? දෙකක්. දැන් මොලේ විඥානේ නැතත් වැඩ කරනවා. ওই ටික වෙනවා. ඔය ඇහැයි ආලෝකය ඇවිල්ලා ওই ටික මොලේට යනවා. මොලේට ප්‍රශ්නයක් නැහැ. මොලේට ඕන තරම් තොරතුරු ගන්න පුළුවන්. ඒ තොරතුරු මොලේට කොපමණ දත්ත ගන්න පුළුවන්ද කියලා කවුරුවත් දන්නේ නැහැ. ඒ සීමාව කීයද කියලා, බිලියනේද, ට්‍රිලියනේද දත්ත. නමුත් විඥාණයට සීමාවක් තිබෙනවා. මේ මනස ගත්තොත් සීමිතයි. හිත සීමිතයි. එහෙමද? අසීමිත තොරතුරු ගොඩක් ගන්න බෑ. දැන් මොලේට ප්‍රශ්නයක් වෙන්නේ අසීමිත තොරතුරු ගත්ත කියලා. නමුත් මනසට ප්‍රශ්නයක් වෙනවා. වෙහෙසටපත් වෙනවා. පිස්සු හැදෙන්න පුළුවන්. කිසිවක් කර කියා ගන්න බැරි වෙන්න පුළුවන්. දැන් මෙතන භෞතික ක්‍රියාවලියක් තියෙනවා. ඒකත් එක පටලව ගන්න එපා. ඒ භෞතික ක්‍රියාවලිය නිරතුරුවම වෙනවා. ඒ සද්දයක් ඇහෙන්නේ ඒ කොයින් ආරෙවිල තරංගයක් අනේ වදිනකොටම ඒ භෞතික ක්‍රියාවලිය වෙලා ඉවරයි. හැබැයි මානසිකාරයේ තිබුණ නැත්තම් කනට හැකියාව ලැබෙන්නේ නැහැ. විඥාන කියන හැකියාව කනත් එක්ක නැහැ. ඒතර අපිට ඇහෙන්නේ නැහැ. මොළේට ඇහිලා ඇති. නමුත් අපිට ඇහිලා නැහැ. නැත්තම් විඳීමකුත් නැහැ, හැඳිනීමකුත් නැහැ. තිබේට ඇති වෙන්නේ
නැහැ. රූපයක් දැක්කහම විඥානය තියෙනවා නෝ. වේදනාවයි අඳුනා ගැනීම එනවා නේ. මේ හතර එනවා. ඉතින් ඕමේ පාපන් ඇති වුණොත් සංකාරයෙන්
නේද? මේ මූලික වශයෙන් තීරණයක් ගැනීම. ඒ සංකාර කියන්නේ තීරණ ගැනීමනේ. අතිරණයක ඉන්නේ තීරණයක් ගන්න.
සංකාර කියන්නේ චේතනා නැත්නම් කර්ම කියලා කියනවා
නේද? ඔය චේතනා කියන්නේ තීරණ ගැනීමනේ. මොකද කරන්නේ කියලා? චේතනාවක් ඇති වෙනවා කියන්නේ තීරණයක් ගත්තා කියන එක. බලනවාද, අහක බලනවාද, ඇස්වා ගන්නවාද, මොකක් හරි තීරණයක් ගන්නවනේ. ඒ තමයි චේතනා
කියන්නේ. අපි දැන් මේ දුමතිකය තුළ පුහුණු වෙච්ච භාවනා ක්‍රම ගැන එදිනදා ජීවිතයේදී ප්‍රායෝගික විදිහට පවත්වාගෙන යන්න යන්නේ කොහොමද කියන පොඩ්ඩක් පැහැදිලි
කරන්න. ඔය මම ප්‍රායෝගික විමසීම දැන් කොහොම හරි මෙහෙදී ලේසි නෑ. නමුත් කොහොම හරි ගැට ගහ ගන්න පුළුවන් වුණානේ භාවනාව. කාටත් මේ පරිසරය නිසායි, කාලසටහන නිසායි, සමහර විට උපදේශ නිසායි, මුල් තැන භාවනාවට සමහර එකම වැඩෙන් භාවනාව. ඒ නිසා කිසියම් දුරකට අපට ඒක පුළුවන් වුණා කරගන්න. නමුත් දැන් ගිහාම ගෙදර සම්පූර්ණයෙන් වෙනස්. එහෙම කාලසටහනක් හදාගන්න බෑ. මේ විදිහේ කාලසටහනක් හදාගන්න බෑ. මෙහෙම පරිසරයේ පුත් නොවේ තියෙන්නේ. මුල් තැන භාවනාවට දෙන්නත් බෑ. භාවනා කරන පිරිසක් එක්කත් මේ ඉන්න වෙන්නේ. එහෙම නිරතුරුවම උපදෙස් ලැබෙන්නේ නැහැ. ඒ නිසා එක පැත්තකින් අපි අනාතයි. මොනවත් කර කියා ගන්න බැරි වෙනවා. ඒ පැත්තෙන් බැලුවොත් අපි කාලසටහනකුත් නැහැ හරියට, උපදෙස් ලැබීමකුත් නැහැ, ඉන්නේ භාවනා කරන පිළිසක් එක්ක නෙවෙයි, ඉන්නේ භාවනා මධ්‍යස්ථානයකත් නෙවෙයි. තව බොහෝ වැඩ වගකීම් තිබෙනවා, භාවනාවට ප්‍රමුඛ ස්ථානය දෙන්නත් බෑ. දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ? එක්කෝ ඉතින් මෙහෙම ඉන්න එක තමයි කරන්නේ. එහෙම නැත්නම් මේ වගේ තැනකට ජීවිතේට එන්නේ නැතුව ඉන්නවා. ඔයම ඔය අදහස වෙනස් වෙනවා. අපිට හිතෙන්නේ අපි භාවනාව අපි කරගත්තේ හරි කෙරුණේ හරි ඔය සියල්ල නිසා කියලා නේ. කාලසටහනයි මේ වටපිටාවයි ලැබිච්ච උපදෙසුයි හැමදෙනාම භාවනා යෝගීන් නිසයි. දැන් ඒ ටික විතරයි නම් අපි දැක්කේ අපි අමාරු වැටෙනවා. එහෙම දැක්කොත් නේ කෙනෙක් හිතන්නේ එහෙනම් මේ වගේ තැනක දිගටම ඉන්න ඕනේ කියලා. ඒත් මේ අපේ හැකියාවක් නිසා නොවේ අපි භාවනා කරලා තියෙන්නේ. ඒ කාලසටහනේ කෙරුවා එහෙම නැත්තම් අනිත් අයගේ ආශිර්වාදේ නැත්තම් පරිසරයේ බලපෑම නිසා. ඒ වගේ උදව් තිබුණා. නමුත් ඒ කිසිවක් නොවේ. මූලිකම හේතුව තමන්. තමන්ගේ වීරිය, තමන්ගේ උත්සාහය, කැපවීම. උනන්දුවයි උත්සාහයයි කැපවීම. මේ කාරණා තුල යම් දිව්‍යමය මන්ත්‍රයක් වගේ මතුවන. උනන්දුව උත්සාහය සහ කැපකිරීම. උනන්දුව නැත්තම් උත්සාහ කරන්නේ, උත්සාහ නොකරනවා නම් කැපකිරීම නැහැ. භාවනාව අපේ උරුමය. උරුම තිබෙනවානේ, සමාජ පාරම්පරික උරුම තිබෙනවා. හැකියාව නිසා ලැබෙන උරුම තිබෙන උරුමය. ඒ මොනවා උරුම නැති වුණත් භාවනාව අපේ උරුමය. ඒ හැම මිනිස්සුකගේ උරුමයක්ද නැද්ද කියන්න දන්නේ නැහැ. නමුත් අපේ උරුමය. අපේ කියන්නේ බෞද්ධයන්ගේ උරුමයක් කියන එක නෙවෙයි. එහෙම උරුමයක් නැතිනම් මෙබඳු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙබඳු කියන්නේ මේ දවස් කීපෙම නෙවෙයි. මේ භාවනා කරන්න හිතක් පහළ වෙන්නේ නැහැ භාවනාවට උරුමයක් නැත්තම්. තවත් විදිහකට කියනවා නම් අපි අතීතයේ භාවනා කරලා තියෙනවා. ඒ අතීත භාවනාමය කුසල කර්ම වල කුසල විපාකයක් තමයි මෙබඳු අවස්ථා ලැබීම. උරුමයක් තිබෙනවා, හැකියාවක් තිබෙනවා. මේ දෙකම ඉතින් වැදගත් වෙන්නේ මේ කාරණා දෙක. මේ පරිසරයේවත් භාවනා මධ්‍යස්ථානවත් අනිත් යෝගීන්වත් කාලසටහනවත් ගුරුවරුන්වත් නොවේ. ඒවා නිකන් මේ දෙවෙනි තුන්වෙනි ද්විතීක තෘතීක කාරණා. උරුමයයි හැකියාවයි. ඒ මත යැපෙන්න වෙන කිසිවක් මත යැපෙන්න හදන්න එපා. ඒ වෙන කිසිවක් මත යැපුණොත් ගමනක් නැහැ. ගමන ඉවරයි. ස්ථානෝචිත ප්‍රඥාව යොදාගෙන අවකාශ හදාගන්න. මේ වාඩි වී කරන භාවනාව හරිම ප්‍රයෝජනවත්. භාවනා කළ හැකි එකම ආකාරයේ වාඩි වීමම නොවි, නමුත් වාඩි වී භාවනා කිරීම අත්‍යවශ්‍යයි. නිසා අඩුම ගානේ දවසකට වතාවක් හෝ දෙවතාවක්වත් ඒ පරයන්ක භාවනාවට කාලය හදාගන්න. පුළුවන් නම් නිශ්චිත වෙලාවක් හදාගන්න වැඩි හොඳයි. නිශ්චිත වෙලාවක් නැත්තම් ඊට ලැබෙන විදිහකට හදාගන්න. ඊළඟට සක්මන් භාවනාව. ඒ වෙනම වෙන් කරගෙන පුහුණු වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඊට අමතරව ඒ සාමාන්‍ය ඇවිදීම ඇතුළට සිහිය ගෙනියන්න. වේගය ගාක් අඩු කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අවශ්‍ය වේගකින් දුවනවා නම් අඩු කරන්න. කාමරේ ඉඳලා කුස්සියට යනකොට, කුස්සියේ ඉඳලා නාන කාමරයට එනකොට, මිදුලට යන විටේ ඇවිදින එක ටිකක් කල්පනාවෙන් සිහියෙන් ඇවිදින්න. එහෙම අවශ්‍යතාවයේ තියෙනවා නම් අපිට ක්‍රම හදාගන්න පුළුවන්. දවසකට කොපමණ ඇවිදිනවද? ඒ ඇවිදින ඒ 10න් පංගුවක්වත් අඩුම ගානේ සක්මන් භාවනාවක් කරගන්න පුළුවන්. ඊළඟට මේ වැදගත්ම දේ තමයි ක්‍රියා භාවනාව. ඒ වැඩ කිරීම මොනවා හෝ ඉවීම, පිහීම, රැකියාව කිරීම, වාහනේ පැදවීම, ලිවීම කුමක් හෝ ඒ කරන කාර්යය මේ භාවනාවක් කරන්න කියන අදහස ඇති කරගන්න. එයින් ප්‍රයෝජන කීපයක් වෙන එකක් තමයි ඒ තමන්ගේ රැකියාව කෙරෙහි ගෞරවණීය පූජනීය හැඟීමක් ඇති වෙනවා. ආධ්‍යාත්මික වටිනාකමක් ලැබෙනවා. කරන දෙයක එමැල්ලුම් කැපීම හරි පොල් ගෑම හරි අතු ගෑම හරි ඒ කුමක් හෝ ඒ ආධ්‍යාත්මික කාර්යයකේ දෙන්නේ මට සිහිය දියුණු කරගන්න, සංසාරේ කෙටි කරගන්න, හිත හදාගන්න, කෙලෙස් අඩු කරගන්න උදව්වක් අතුගානේ රස්සා. ඉතින් මුළු කාලෙම එහෙම බැරි වෙන්න පුළුවන්. නමුත් මතක් කර කර මතක් කර කර ඒ කරන වැඩේ බලන්න සිහියෙන් අවධානයෙන් වැඩි ඔළුවට බරක් කරගන්න නැතිව ආතතියක් හදාගන්න නැතුව වර්තමානයේ සිටින්න කරන්න.
සමහරවිට කියනවානේ දෙවනි දුදු ගියමයි කුසියේ.
ද පින් කරන්න පුළුවන් තැනක් නේ. ඒ කරන ටික දැනගෙන කරා නම් ලොකු පිනක් කුස්සිය ඇතුලේ. ඒ කිතේ හැදීම, වතුර කිරීම, ඒ ආහාර පිසීම අනිත්‍යයටනේ වැඩිපුරේ හදන්නේ. ඒක මහ පිනක්. ඉතින් අපිට ක්‍රම හොයාගන්න පුළුවන්. එකම කොටුවකට සීමා වෙන්න එපා. දැන් දුරකථනයේ භාවිතා කරනවා නම් ඒ සිහිය හදාගන්න හොඳ උදව්වක් දුරකථනයෙන් ගන්න පුළුවන්. ඒ දුරකථනයේ නාද වෙනකොට මේ අඳුරු ගානේ එක නාදයක්වත් සිහියෙන් අහන්නේ. එක වතාවක් නාද වීමෙන් දුරකථනයේ සමහරට 10 වතාවක් නාද වෙන්න පුළුවන්. 10 වතාවම සිහියෙන් අහන්න වෙලාවක් නැති වුණත් අඳුම ගානේ ඒ දුරකථනයේට ආමන්ත්‍රණය කරන්නට උත්තර දෙන්න කලින් ඇහෙන අවසාන නාදය සිහියෙන් අහන්න. සම්පූර්ණ අවධානයෙන් අහන්න. ඒක තප්පරයක් දෙකක් ගත වෙනවා. ඒ තප්පරයේ දෙක පාඩුවක් නොවේ. එකක් භාවනා කරන්න අවස්ථාවක් ලැබුණා. සිහියෙන්. ඊළඟට තිබුණනම් මහන්සියක් වෙහෙසක් ආවේගයක් ඒ සියල්ල අර දුරකථනයෙන් කතා කරපු කෙනාගේ පිටේ යවන්නේ නැතුව අපිට අත්හරින්න පුළුවන්. ඒ දුරකථනයට ටිකක් නැවුම් මනසකින් අමතන්න පුළුවන්. ඉතින් එහෙම දුරකථනයම තුන් දවසකට 25ක් විතර ලැබෙනවා නම් 25 සතාවක් ලැබෙනවා භාවනා කරන්න අවස්ථාවක්. උදේම නැගිට්ටහම අපි කලබලයි හරියට දහසකුත් එකක් වැඩ තියෙනවා. ඒ තව විනාඩි පහක් විතර ගන්න හැරුණාම ඒ ඉරියව්ව ඉන්න ඉරියව්ව ඉඳගෙන කලබල වෙන්නේ නැතිව සිහිය හදා ගන්න. සිහිය හදාගන්න එක කල් දාන්න එපා. මුලින් තේක හදලා පස්සේ සීය හදා ගන්න නෑ. මුලින්ම සීය හදා ගන්න. ඇඳෙන් නැගිටින්න කලින් සීය හදා ගන්න. ඇහැල්ලා බලන්න මොනවද ඇහෙන්නේ, මොනවද දැනෙන්නේ, මොනවද පේන්නේ. හුස්ම ගන්න බව දැනෙනවද? ඒකට කොහොමද නිින්දෙන් පස්සේ? වටපිටාව කොහොමද? සීතලද? නිහඬද? ඒ වටපිටාව පිළිබඳවත් තමන් පිළිබඳවත් සිහිය පිහිටවා ගන්න. පිහිටවාගත් සිහියෙන් නැගිටින්න. ඒ විනාඩි පහ දවසේ විශාල කාලයක් අපට ඉදිරි කරලා දෙනවා. අසිහියෙන් කලබලයෙන් ඇහැරුණොත් කාලේ නාස්ති වීම තමයි වැඩි. මෛත්‍රී භාවනාව දවසේ කොපමණ අවස්ථා ලැබෙනවද මෛත්‍රී භාවනාව වුණ කරන්නේ. ඒ ඉරියව්වක් ඕනේ. මෛත්‍රී භාවනාවට ඉරියව්වක් කියලා නැහැනේ කොහෙවත්. ඔය ඇඳේ වන්දනා කරනකොටත් කීවේ ඒක තිත්තං චරන්න සිල්ලෝවා සයානෝවා. ඒ හතර ඉරියව්වෙම මෛත්‍රී කරන්න කියලා. මෛත්‍රී අපි සම්ප්‍රදායන පුදව ප්‍රාර්ථනා කරනවා. හිතවත්යන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සෝපත් වෙත්වා. මගේ පවුලෙන් දුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සෝපත් වෙත්වා. ආසල් වාසීන් දුක් වෙත්වා. එතන ප්‍රාර්ථනාවක් නැතිබෙන්නේ. මේ ප්‍රාර්ථනය යථාර්ථයක් බවට පත් කරන්නේ. අපි වචනයෙන් අනිත්‍යයට ප්‍රාර්ථනා කරනකොට මුල ගෙවන්න සුබ දැසනක් කියනවා, සුබ අලුත් අවුරුද්දක් කියනවා, සුබ සන්ධ්‍යාවක්, සුබ උපන් දිනයක්. දැන් මේවා අවංකවම කියනවා. මොකද්ද කියන්නේ දන්නේ නැතුව ඔයි කියලා දාලා ඒක චාරිත්‍රයක් ඉදිරි කරන්න ඕනේ නිකන්. දැන් පාස්වර්ඩ් තියෙන එන්ටර් කරන්න පාස්වර්ඩ් එක ඒක මොකක්ද කියලා ඒක අර්ථයක් නැහැ. මොකක් හරි විලක්කම කුයි දෙකකුයි තරු ලකුණයි හෑෂ් එකයි තවුනාරි කැපිටල් ලකුණුයි සිම්පල් ඕම දාලානේ පාස්වර්ඩ් එකක් හදන්නේ. ඉතින් ඒ වගේ හුඟක් වෙලාට ඒ ගුඩ් මෝර්නින් ගුඩ් ආෆ්ටර්නූන් සුබෝදයසනක් කියලා මේ නිකන් කිසි තේරුමක් නැති පාස්වර්ඩ් වගේ ඒ වෙලාවට එන්ටර් කරනවා. එන්ටර් කරාම හරි කියලා හිතන. එතකොට ඉතින් අරයත් එහෙම කියලා එතකොට හරි. ඒ වැඩි වුණා නියත් ඒකම කියන්නේ.
නෑ?
ඔව්. ඒකත් එන්ටර් වෙන වෙලාවට තියෙන භාගයක්. එහෙනම් එහෙම නෙමෙයි ඒක ඒ අවස්ථාව මෛත්‍රී කරන්නේ ඒක හදවතින්ම අවංකවම අවංකවම හිතලා යහපත් උදෑසන සතුටුදායක උදෑසන සතුටුදායක දවසක් කරදර නැති ලෙඩ දුක් නැති දවසක් කියන ඒ හදවතින් මේක තමයි මෛත්‍රී භාවනාව. එහෙම අවස්ථා කොපමණ ලැබෙනවද දවසකට මෛත්‍රී කරන්න? ඒකට වෙනම කාලයක් අවශ්‍ය නැහැ. ඒක හරියම ප්‍රායෝගිකයි. අනිත් කෙනාට දැනෙනවා ඒ ප්‍රාර්ථනේ. ඒ අනිත් කෙනාට ඒක ආශිර්වාදයක්. එහෙම ප්‍රායෝගික භාවනා යෝගීක් වෙන්න බලන්න. ඒ තමයි එකම ක්‍රමය මේ අභියෝගය ජය ගන්න පුළුවන්. අසහනයක් තියෙන තැනක ඔය අනිත් කාරණා තියෙනවා. අසහනයකට මේ හුදකලාව පවතින්න බෑ. මමත්වයක් නැතිව. අසහනය කියන්නේම මමත්වේ අතුරු නිෂ්පාදනය. මමත්වේ මේට කවදාවත් අසහනයක් හදාගන්න ඕනේ නෑ. එයා දන්න වීර්යය දාලා හොඳම අමුද්‍රව්‍ය එකතු කරලා හදන්න බලන්නේ සැප සහනය. නමුත් ඒක හදන්න ගියාම හැදෙන්නේ අසහනය. හේතුව මමත්වය දන්නේ නැහැ සැබෑ සැපේ කුමක්ද කියා. එමෙන්ම මමත්වය දන්නේ නැහැ සැපේ කොහොමද හදාගන්නේ කියලා. සැබෑ සැපේ කුමක්ද කියලා දන්නේ නැහැ. කොහොමද සැබෑ සැපේ හදාගන්නේ කියලා. ඒ නොදන්නකම නිසා එයා කරන්නේ මෝඩ වැඩ. නොකළ යුතු දේවල්, නොගත යුතු දේවල් අරගෙන, නොදැමිය යුතු දේවල් ගමා. හැදුවාම සැපේ නෙමෙයි හැදෙන්නේ අසහනය. නිසා මමත්වයට කියන තව නමක් තමයි අවිද්‍යාව. නොදන්නකම, මෝඩකම. මමත්වය හරි මෝඩයි. ඒ නිසානේ මමත්වයත් එක්ක අහංකාරකම යන්නේ. අහංකාරයේ මේ බුද්ධිමත් භවයේ ප්‍රඥාවේ ලක්ෂණයක් නොවේ මෝඩකම. එම නිසානේ මමත්වයේ හරියට Tamanට රිද්දව ගන්න. මේ මෝඩකමේ ලක්ෂණය Tamanට රිදවා ගැනීම මෝඩකම. අතර මමත්වයේ ওই විදිහට තේරුම් ගන්න. මෝඩකම. නොදන්නකම. නොදන්න බව දන්නේ නැතිකම. දන්නා වගේ නොදන්න දේවල් කරන්න යන්නේ. දන්නා වගේ නොදන්න දේවල් කරන්න යෑමෙන් වෙන්නේ නොකලීතු දේ කරන. නොකලීතු දේ කරාම අත්දකින්න වෙන්නේ කාර්තනා නොකල දේවල්. අසහනේ. අසහනේ කවුද ප්‍රාර්ථනා කරන්නේ? කවුරුත් අසහනේ ප්‍රාර්ථනා නොකළාට සියල්ලම සැප විඳීම සඳහාම බලාගෙන කළාට විඳින්නේ අවසානයේ අසහනයි. මමත්වයේ ඊට එහා ගමනක් නැහැ. මමත්වයේ ගමන අසහනයෙන් ඉවරයි. ඊයෙත් අලුත් ගමනක් පටන් ගන්නවා. ආයෙත් අසහනයක හැප්පිලා නැවතුනවා. හැම අසහනයක්දීම දකින්න එතන තිබෙන මෝඩකම. මේ මෝඩකමට තමයි මමත්වේ කියන්නේ. අනවබෝධය. වැරදි වටහා ගැනීමට. තමන් පිළිබඳ ඒ නිසාම ඇති වෙන දෙයක් තමයි සකය යුතුය. හරයක් තිබෙනවා නම් ඒ මම කියලා හිතන්නේ. සක්කාය දිට්ඨිය කියන්නේ හරයක් සාරයක් යම් කියා යමක් තිබෙනවා නම් ඒ එකම හරේ එකම සාරේ මමයි. මේ ශාරීරිය තමයි හරය. විදීන් තමයි හරය. ඔය ස්කන්ධ පහම ඒ තමයි එකම හරේ කියා ඒ සාරේ කියා ගැනීමට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මම අනු යනු මෙච්චර හරවත් නෑ වටින්නේ නෑ මමයි වටින්නේ. ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තාපයක් හදනවා. මම අනු කියන. වෙන් කරන ගතිය. පොතනක් තියෙන එකම ධර්මතාවය. හැමතැනකම හැබැයි අර මම කියලා වෙන් කරාම අපි බලාපොරොත්තු වෙන විශේෂ ධර්මතාවයක්. මම මගේ ලෝකයේ විශේෂ ධර්මතාවයක්. අනුන්ගේ ලෝකවලට ඕන එකක් වුණාට කමක් නැහැ. ඒ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨියෙන් දක්ල බුදුකක් විඳින ආසහනය මෝඩකමින් ද අර මූලික මෝඩකමින් ද මමත්වේ නිසා ඒ නිසා විඳින ලොකු ආසහනය. පැහැදිලි.
ඒ කියන්නේ මට ආසහනයක් ඇති වුණොත් ඒකද බහන්න ඕනේ මම මාදිහයි නැතුව පිට නෙවෙයි.
බරතුලා ඉතින් ඇයි මම මට රිද්දව ගන්න? ඒකයි බලන්න. කාටවත් බෑනේ අපිට රිද්දන්න. ශරීරයට පුළුවන්. පුළුවන් නබරේකට ගන්න පුළුවන් ශරීරයට රිද්දන්න. නමුත් හිතකට රිද්දවන්න කාටවත් බෑ. ඒක තමන්ම කරගන්න ඕනක. ඉතින් ඇයි ඇයි තමන් තමන්ටම රිද්දව ගන්න? ඒ ප්‍රඥාවේ ලක්ෂණයක් වෙන්න බෑනේ. බුද්ධිමත් බවේ ලක්ෂණයක් වෙන්න බෑනේ. තමන්ටම වද දී ගන්න. ඒක මොකද්ද මෙතන තියෙන මෝඩකම? ඒ මෝඩකම හොයාගෙන ඒ මෝඩකම අත්හැරියහම අන්න මමත්වයේ අත්හැරිය වෙනවා.
මුලික අපේක්ෂා නේද අමානේ
මම ඉන්නවා මම මේක කරන්න
ඕනේ
කරේ තමයි. හොඳ නෑ ඒ වගේ ඒක නේ ලකන්නේ. දැන් ප්‍රශ්නේ තමන්ගෙන් මෙහුවා නම් ඔය උත්තරේ එනවනේ. ප්‍රශ්නේ වලට කමක් නැහැ. ප්‍රශ්නේ වහම අපිට නොදන්න දේවල් දැනගන්න පුළුවන්. දැනුම ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ප්‍රශ්න ඇසීම. අනුන්ගෙන් ප්‍රශ්න අහනකොට අනුන්ගෙන් ප්‍රශ්න අහුවාම දැනුම ලැබෙනවා. තමන්ගෙන්ම ප්‍රශ්න අහනකොට ප්‍රඥාව ලැබෙනවා. අනුන්ගෙන් ප්‍රශ්න අහලා ප්‍රඥාව ලබා ගන්න බෑ. තමන්ගෙන්ම විමසීම කරන්න. තමන්වම විචාරන්න. ප්‍රඥාවන්තයෙක් වෙන්න අවශ්‍ය නම් ඒ තමයි කළ යුතු දේ. තමන්ගෙන් මහන්න ප්‍රශ්න.
හවසයිස අද හවස හවසාවේ භාවනා කරනකොට එළියේ ඇවිදිනකොට දැකන දේවල් ගැන මම හිතෙන් කියන්නේ මොකක්ද කියන දේ බල බල හිටියා. ඒකදී දැක්ක තිරුගත දැක් තමයි සමහර වෙලාවට අපි දැන් දැක්කම හිතෙන් කියන්නේ ගුරුපාරේන කලබල දින පොළවට ගියා. යනකොට හිතෙන් මේ කලබලක් උඩ යනක් කියන අම දෙන්නේ නැහැ. හැබැයි හිතෙන් දෙනවා මේ මම කියන්නේ වැඩි පුෂ්කයක් උඩ. දැන් සිද්ධ වෙන්න ගැතිනේ. ඒ වගේ හිතෙන් අදහසක් දෙනවා. හැබැයි වචන වලින් නෙවෙයි අදහසක් දෙනවා. එකට අහසේ ඒ කළුවලක් දැක්කනකොට ඒක දැක්කනකොට හිතෙන් අදහසක් දෙන මේ කළුවලකුලයි එහෙම වචන වලින් නෙමෙයි. ඉතින් අදහසක් දෙන දැන් වහින්න පුළුවන් කියලා. මට දැන් වතුර වැඩි මේ මම ඉගෙනේ ඇක්ෂන් එක ගන්න ඕනේ කියලා. ඒව ඒක මේක භාවනා දුර්වලකමක්ද?
නෑ, ඊතර භාවනා කරන ස්ථානේ ඒ ඒ හිත කියු හැම එකක්ම හඳුනාගත්තේ දැනගත්තේ ඒක දුර්වලකමක් නෙවෙයි. ඒ තමයි හිතේ ඇති ඒ ඉන්ද්‍රිය මගින් ඇතුළට දාන දේවල් විග්‍රහ කිරීම තමයි මානසික කරන්නේ. ඒතර අතීතයෙන් ගෙනල්ල විග්‍රහ කරනවා. අද පරණ දැනුමින් ගෙනවිත් හඳුනා ගන්නවා. ඒ පරණ දැනුමයි වර්තමාන අත්දැකීමයි එකට කවලම් කරලා අනාගතයට අනාවැකි කියනවා. ඒ තමයි සංකාර කියන්නේ අනාගතයට අනාවැකි හදන මේව වෙයි අරේම වෙයි වහි. එතකොට මේ අර වචන මේ අවශ්‍ය වෙන්නේ තව කෙනෙකුට කියන්න ගියා. මේ කලුගල් ඒ කිසියම් මේ sannivedanayakataදී තමයි වචන අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අපි හිතන්නේ කියොත් වචන අවශ්‍ය වෙන්නේ. හැබැයි දැනීමට ගියාම වචන ඕනේ නැහැ දැනෙන්න. දැන් ගින්දර කියන වචනේ අවශ්‍ය නැහැනේ පිච්චෙනවා කියන එක දැනගන්න. ඒ වචනේ නෙමෙයිනේ පුච්චන්නේ. ඒ වචන වලට ගියාම වෙන්නේ අත්දැකීම හඳුනාගන්න බැරි වෙනවා. අපි වචනේට රැවටෙනවා. නිසා වචන අත්හරින්න. වචන අත්හැර මූලික අත්දැකීමට එන්නේ. විතර්ක අත්හරින්න. ඒවට කියන්නේ විතර්ක කියලා වචන මේ කළු ගලා කුලක් මේක කළු ගලා. ඒව විතර්ක. විතර්ක එක්තරා මට්ටමකට අවශ්‍ය වෙනවා මේ sannivedanayen කතා කරන්න ගියාම විතර්ක ඕන. විතර්ක නැතුව කතා කරන්න බෑ. හැබැයි කතා කරන්නේ නැති තැනක කල්පනා කරන්න අවශ්‍ය නැත්නම් විතර්ක අත්හරින්න. විතර්ක නැතුව සංඥා වේදනාවක් ඉන්න. එම් සිතේ ප්‍රාථමිකම අවස්ථාව මූලිකම අවස්ථාවක්. ඒක හරින සැහැල්ලුයි. බරක් නෑ. ඔය අනවශ්‍ය විතර්ක වලින් තමයි ඔළුව අවුල් වෙන්නේ. ඔය හිත මේ කාර්යබහුල වෙන්නේ සංඥා වේදනා වලින් නොවේ විතර්ක වලින්. වචන වලින්. හිත විසිරෙන්නේත් වචන වලින්. කතාව හිතේ කතාව අවශ්‍ය නැත්නම් නොකරේ. හැබැයි සංඥා වේදනා ඒක තියෙනවා. මේ මූලික අත්දැකීම ඉදිරි වෙයි. ඒ අත්දැකීම ගැන මේ විචාරීම නවතිනවා. يعني කමෙන්ටරිස් දෙන එක වෙන්නේ කමෙන්ටරි එකක් නෑ. يعني විස්තර ਵਿਚාරයක් නෑ. විස්තර ප්‍රචාරයක් නෑ. විස්තර ප්‍රචාරයක් අවශ්‍ය නැහැ. තව කෙනෙකුට කියන්නේ මට මෙහෙම වුණා කියලා. එහෙම අවශ්‍ය නැහැ. විතර වචන නෑ අදහස් තියෙන්නේ. ඊළඟට අදහසත් අත්හරින්න පුළුවන්. අදහසුත් වෙන්නේ දැනීම පමණයි. අදහස් අවශ්‍ය වෙන්නේ Tamanටම කතා කරන්න ගියාම. Tamanටම කියාගන්න අදහස් ඕනේ. අනිත් අයට කියන්න වචන ඕනේ. ඒත් අනිත් අයට කියන්න ඕනේ කමක් නැති තැනක වචන අවශ්‍ය නැහැ. Taman අත්දකින දේ Tamanටම කියාගන්න අවශ්‍ය නැත්නම් අදහස් අවශ්‍ය නැහැ. සියල්ලම තේරුම් ගන්නවත් ඔළුවට ගන්නවත් මතක තියා ගන්නවත් අවශ්‍ය නැහැ. ගැටලු තියෙන්න පුළුවන්. ඒ සියලුම ගැටලු වලට පිළිතුරු දුන්නත් නොයි දුන්නේ නැහැ දෙන්නත් බෑ. දැන් මට දෙන්න බෑ. විමසීම දිගටම තියාගන්න. විමසීම Taman genne විමසන්න. සාකච්ඡාව මෙතනින් අවසන් නිසා හිත දෙන්න හිතට නිහඬ වෙන්න. දකින්න කතා නොකරන හිත. මේ ලස්සන නිශ්ශබ්දතාවය සමග නිදාගන්න පුළුවන් නම් ඒ නිින්ද හරීම ස්වදායි සනීප විවේකී නිින්දක්. සුවසී නිදාගෙන සුවසී අවදි වෙන්න. තෙරුවන් සරණයි.